අයිබවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් කෘෂි හා ආහාර තාක්ෂණයේ 10 ශ්‍රේණියේ දුවා දරුවන්ට පාඩම ගෙන එන්නට අද දවසේ ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම විද්‍යාලයේ භාග්‍යා නිශ්ශංක ගුරු මෑණියන්.
ආදරණීය දුවේ පුතේ, එහෙනම් අදත් ඕගොල්ලන් මේ ඌව ගුවන් විදුලියෙන් සමග ක්‍රියාත්මක වෙන මේ වැඩසටහනට එකතු වුණේ ඔබගේ දැනුම වැඩි දියුණු කරගන්න. ඉතින් ඔගලන් දන්නවද අපේ විෂය තමයි කෘෂි හා ආහාර තාක්ෂණ විෂය. අද මම ඔගලන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ අපේ 6 ඒකකය. ඒ තමයි උස්බිම් භෝග සඳහා තවන් ශිල්ප ක්‍රම. ඉතින් දුවේ පුතේ, දැන් ඕගොල්ලන් පාඩමට සූදානම් වෙන්න දන්නවනි. එහෙනම් පෙළ පොත ළඟට ගන්න. ඊ වගේම තමයි පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පොත ළඟ තියෙනවා නම් ඒකත් ඔයාලට ගොඩක් උදව්වක් වෙයි. ඉතින් දුවේ පුතේ, ඕගොල්ලන් දන්නව නේද අපි භෝග වගා කරනකොට සමහරක් භෝග අපි බීජ ශේෂ්ත්‍රයට පැලකිරීම සිදු කරනවා. ඍජුවම ගිහිල්ලා අපි ඒව ශේෂ්ත්‍රේ පැලක කරනවා. තවත් සමහරක් භෝග තියෙනවා අපි තවාණක් නඩත්තු කරලා ඒ තවාණෙන් ගන්න පැල තමයි ගිහිල්ලා ශේෂ්ත්‍රේ සිටුවන්නේ. ඉතින් එයි මේ වෙනසට හේතුව. ඒ තමයි සමහරක් භෝග අපි මුලින් උදුරා ගලවනකොට ඒ වගේ මූල පද්ධතියට හානි වෙලා එයාට වගා බිමේ ස්ථාවරව වැඩෙන්න අපහසුයි. ඒක නිසා ඒ වගේ භෝග අපි තවන් දෙමීමට සූදානම් වෙන්නේ නැහැ. ඒවා අපි ඍජුවම ශේෂ්ත්‍රේ සිටුවන. දැන් වර්තමානයේ වන විට මේ කෘෂි මේ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය ටිකක් වෙනස් වෙලා තියෙනවා. දැන් ඕගොල්ලන් දන්නවා නවීනව අපිට කෘෂි කර්මාන්තයේ විවිධ පැතිකඩ හමු වෙලා තියෙනවා. දැන් අපි අපේ සුළු අපනයන භෝග අපනයනය කරනවට වඩා අපි වෙනත් අලුත් දේවල් අපනයනය කරන්න පෙළඹිලා ඉන්නවා. ඊ අතුරින් විසිතුරු මත්ස්‍ය වගාව, විසිතුරු ජලජ පැල ඇටි අලෙවිකරණ එක නේද? ඒ වගේම තමයි දරුවනේ මේ පැලතවන්. පැලතවානත් කියන්නේ ඉතාම හොඳ ආර්ථික ලාභයක් ගෙන දෙන ව්‍යාපාරයක්. ඉතින් මේ කෘෂි ව්‍යාපාරයක් සාර්ථක කරගන්නත් ඕගොල්ලන්ට මේ තවන් පාලනය නිවැරදිව කරන්න කොහොමද කියන එක බොහොමයක් වැදගත් වෙයි. ඒක නිසා මගේ දුවල පුතාලා, එහෙනම් අපි දැන් පාඩම කරා පිවිසෙමු. ඉතින් මුලින්ම අපි දැනගන්න ඕනි අපි මේ තවානක් කියලා කියන්නේ මොකද්ද කියලා. නේ? ඕගොල්ලන් දන්නවද ඔය පුතේ, අපි සිටුවීම සඳහා විවිධ රෝපණ ද්‍රව්‍ය භාවිතා කරනවා. එක වෙලාවකට අපි බීජ භාවිතා කරනවා. තවත් වෙලාවකට අපි ශාකේ වර්ධක කොටසක්. ඒ කියන්නේ දඬු කැබැල්ලක්, පත්‍ර කැබැල්ලක්, අතු කැබැල්ලක් නේද? මේ වගේ දේවලුත් අපි භාවිතා කරනවා. ඉතින් මේ සිටුවීමට ගන්නා කුමන රෝපණ ද්‍රව්‍යයක් වුණත් නේ, එයා ප්‍රරෝහණය වෙන්න, එයාට වර්ධනයට අවශ්‍ය හිතකර තත්ත්ව ලබා දෙන්න නේ, එයාව හොඳින් රැක බලා ගන්න, එයා සාර්ථක පැලයක් දක්වා වර්ධනය වෙන්න අවශ්‍ය තත්ත්ව දෙන තැනක් තමයි අපි තවානක් කියලා කියන්නේ. ඒ කියන්නේ රෝපණ ද්‍රව්‍ය සිටුවා ප්‍රරෝහණයට හා බීජ වර්ධනයට හිතකර පරිසරයක් ලබා දෙමින් ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු තත්වයට පත්වන තෙක් රැක බලා ගන්නා ස්ථානය තවානක් කියලා අපි හඳුන්වනවා. එතකොට සමහරක් භෝග අපි බීජ, අපි කලිනුත් කිව්වා බීජ හෝ වර්ධක කොටස් අපි තවානක සිටුවලා රෝපණය කරනවා. තවත් සමහර බීජ අපි එකවරම ගිහිල්ලා ශේෂ්ත්‍රේ වගා කරනවා. දැන් දැකලා ඇති දුවල පුතාලා බොංචි, මෑ, තඹල නේ මේ වගේ රණිල භෝග, ඊට පස්සේ බණ්ඩක්කා නේ, ඉතින් මේ වගේ භෝග අපි කෙලින්ම ශේෂ්ත්‍රේ සිටුවනවා. ඒව අපි තවානකට යන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන් දැකලා ඇති මිරිස් නේ, නෝකොල්, තක්කාලි, ගෝවා නේ, සලාද මේ වගේ දේවල් අපි තවන් දැමීමෙන් තමයි සිටුවන්නේ. ඉතින් ඒකට හේතුව තමයි දැන් රණිල ශාකයක විශාල පත්‍ර වර්ග ඵලයක් තියෙනවා. මේ වගේ පැලයක් අපි මුලින් ගලවලා නැවත උදුරලා හිටවනකොට මේ පැලේට දැනෙන පීඩාව වැඩි. ඒක නිසා අපි ඒ වගේ භෝගවලට තවන් දැමීම ඊතරම් සිදු කරන්නේ නැහැ. ඉතින් දරුවනේ, එහෙනම් අපි බලමු මේ තවානක තියෙන අවශ්‍යතාවය මොකද්ද කියලා. නේ ඍජුවම ශේෂ්ත්‍රයේ හිටවන්න නැතුව අපි මේ තවන් දෙමීමක් කරලා නේද පැලගන්නේ විශේෂ හේතුවක් නිසා තමයි. අන්නේ තවන් දෙමීමේ අවශ්‍යතාවය මොකද්ද කියලා අපි බලමු. ඒකට එක හේතුවක් තමයි අපිට තවානකදී පුළුවන් ඒ පැලවලට අවශ්‍ය පරිසර තත්ත්ව ඉතා හොඳින් පාලනය කරන්න. දැන් ඕගොල්ලන් දන්නව තවානක් කියන්නේ ලොකු බිම් කඩක් නෙවෙයි. අපේ වගා බිමත් එක්ක සලකා බලනකොට තවානක් කියන්නේ පොඩි ඉඩකඩක්. ඉතින් ඒ තවානට අවශ්‍ය හිරු එළිය නේද තෙතමනය මේ වගේ තත්ත්ව අපිට ඉතා හොඳින් මේ පරිසර තත්ත්ව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තවානකින් පුළුවන් ශක්තිමත් සහ නිරෝගිමත් පැල වැඩි සංඛ්‍යාවක් නිපදව ගන්න. ඒ කියන්නේ අපි තවානකින් දැකලා ඇති ඉස්සල්ලාම අපි ගලවනකොට ගන්නේ ඉතාම හොඳ නිරෝගිමත් පැල. ඉතින් ඒ වගේ නිරෝගිමත් ශක්තිමත් පැල විශාල සංඛ්‍යාවක් අපිට තවානකින් නිපදව ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් බීජ ශේෂ්ත්‍රයේ එකවර සිටුවීම හරි අපහසුයි. හේතුව තමයි ඒ බීජ ඉතා කුඩයි. දැන් තක්කාලි ගෙඩියක් ගෙදර හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක ඇට ටික පොඩි කරලා ඒ ටික ඕගොල්ලන් අර බීජ වටේ තියෙන අර නිෂේධක ද්‍රව්‍ය කොටස අපි ඉවත් කරලානේ. ඉවත් කරලා ඉවරලා ඒවා හොඳට සෝදලා වේලෙන්න දාන්න බලන්න. වේලලා බලන්නේ තක්කාලි බීජයක් කොයි තරම් පොඩිද කියලා. ඉතින් අපි විශාල වගා ශේෂ්ත්‍රයක වලවල් කපලා මේ තක්කාලි බීජ පැලකරොත් ඒව සාර්ථකව පැලවෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නේ බෑ නේද වේ පුතේ නේ. ඉතින් ඒ වගේ තක්කාලි බටු වගේ කුඩා බීජ ශේෂ්ත්‍රයේ එකවර සිටුවීමෙන් ප්‍රරෝහණය කරගන්න අපහසුයි. අන්න ඒ වගේ ඒ සඳහා අපිට තවානක් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි ශේෂ්ත්‍රයේ එකවර බීජ සිටුවීමේදී අපිට අවශ්‍ය වෙන බීජ ප්‍රමාණය වැඩි. හේතුව බීජ ශේෂ්ත්‍රයේ එකවර සිටුවීමේදී ගොඩක් අපත යනවා. බීජ නාස්තියට ලක් වෙනවා, හානියට ලක් වෙනවා. නේ? ඒ අපි දන්නවා වී වපුරනකොට එහිම ඕගලන් දැකලා ඇති කුරුල්ලෝ ඇවිල්ලා ඒ වපුරන බීජ අරන් යනවා. ඉතින් බීජ විශාල ප්‍රමාණයක් ඕනි වපුරනෝ නම් අපිට. නමුත් අපි තවානක දැම්මොත් එහෙම අපිට විශාල ශේෂ්ත්‍රයකට උනත් අවශ්‍ය වෙන ඉඩකඩ ප්‍රමාණය මේ පැල සංඛ්‍යාව අඩුයි. ඒ කියන්නේ අපිට වැය වෙන බීජ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් තවානක් දැමීමේ. ඒ වගේම තමයි මේ කුඩා පැල තවානක තියෙන කුඩා පැල පහසුවෙන් රැක බලා ගන්න අපිට පුළුවන් තවානක් තුලදී. විශාල වගා ශේෂ්ත්‍රයක අපිට මේක තරමක් අපහසුයි. ඒ වගේම තමයි අපි මුලින්ම සිටවනකොට අපි සිටවන්නේ නිරෝගී ශක්තිමත් පැල. ඉතින් අපිට පුළුවන් තවානකින් අපිට තෝරන්න පැල ගොඩක් තියෙනවා. එහෙනම් එතන තියෙන හොඳම ශක්තිමත් නිරෝගී පැල ටික අපිට තෝරලා ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. ඉතින් අපිට එතනින් පුළුවන් හොඳ ඒකාකාරී වගාවක් පවත්වාගෙන යන්න. ඉතින් ඊට අමතරව අපි බද්ධ කරන්න අවශ්‍ය ග්‍රාහක පැල නිපදව ගන්න තවන් පාවිච්චි කරනවා. දැන් ඕගොල්ලන්ට මතක ඇති ග්‍රාහක කොටස කියන්නේ පසට සම්බන්ධ කොටස. එතකොට අපි බද්ධ කිරීමේදී පිටතින් ගේන කොටස තමයි අනුජය. එතකොට අඹ, දොඩම්, නාරං නේද පෙයාස් වගේ ග්‍රාහක පැලය හදාගන්න අපි තවානක් තමයි පාවිච්චි කරන්නේ. විශේෂයෙන් වැලි තවාන වගේ තවානකින් තමයි මේ පැල අපි නිපදවා ගන්න. ඉතින් දුවේ පුතේ මං හිතනවා දැන් ඕගලන්ට පැහැදිලි ඇති මේ තවාන දැමීමේ අවශ්‍යතාවය මොකද්ද කියලා. ඊළඟට අපි බලමු මේ තවානක් සැකසීමේදී අපි අනුගමනය කරන්න ඕනේ විශේෂ පියවරවල් කීපයක් තියෙනවා. ඒවා මොනවාද කියලා. පළවෙනි පියවර තමයි අපි මුලින්ම තවානක් සඳහා සුදුසු ස්ථානයක් තෝරගන්න ඕනේ. දෙවෙනි පියවර අපි තවන් මිශ්‍රණය හා තවන් මාධ්‍ය පිළියෙල කරගන්න ඕනේ. තුන්වෙනි පියවර අපි මේ සකස් කරගත්ත තවන් පාත්ති ජීවාණුහරණයට ලක් කරන්න ඕනේ. හතරවෙනි පියවර අපි රෝපණ ද්‍රව්‍ය, ඒ කියන්නේ බීජ හෝ වර්ධක කොටස් අපි මේ සකස් කරගත්ත ජීවාණුහරණය කර තවන් පාත්තියේ සංස්ථාපනය කරන්න ඕනේ. එතකොට උන්නෝය පියවර හතර තමයි තවන් දැමීමේදී අපි අනුගමනය කරන්න ඕනි අනුපිළිවෙලින් තියෙන පියවර කීපය. එහෙනම් අපි දැන් මේ පියවර කීපය පියවර හතර එකින් එක සරලව බලමු කොහොමද කියලා. ඒතර පළවෙනි පියවර තමයි සුදුසු ස්ථානයක් තේරීම. විශේෂයෙන් අපිට මේක වැදගත් වෙන්නේ තවන් පාත්‍ති සඳහා. හරි, එතකොට තවානක් කියන්නේ ඊටාම කුඩා පැල තියෙන තැනක් නේද? එහෙනම් අපි මේ සඳහා ස්ථානයක් තෝරනකොට අපේ අවධානය නිතර යොමු කරන්න පුළුවන් තැනක් අපි තෝරගන්න ඕනේ. නිතර අපට ගැවසිය හැකි නේද? අපිට සොයා බලන්න පුළුවන් ඒ වගේ තැනක් තමයි අපි තවානක් සඳහා තෝරගන්නේ. අපිට පහසුවෙන් යන්න ඉන්න පුළුවන් තැන. ඒ වගේම තමයි දවස පුරාම මේ තවානට හොඳින් හිරු එළිය ලැබෙන්න ඕනේ. ඒක නිසා අපි බිම්කඩ තෝරනකොට දවස පුරාම හිරු එළිය හොඳින් වැටෙන තැනක් මේ සඳහා අපි තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ තවානට අපිට නිතර ජල සම්පාදනය කරන්න වෙනවා. ඒක නිසා ජල පහසුකම් හොඳින් තියෙන තැනක් අපි තවානක් සඳහා තෝරගන්නවා. ඒ වගේම පස සමතලා තැනක් අපි බිමක් අපි තෝරගන්නවා අපේ තවන් පාත්‍ති දැමීම සඳහා. ඒ වගේම තමයි දුවේපිතේ බලන්න ඕනි තවන් පාත්‍තිය හොඳට ජලයේ වහනේ වෙනවද කියලා. අතිරික්ත ජලය මේ තවන් පාත්‍ති වල රැඳිලා තිබ්බොත් බොහෝ විට දියමලං කෑම වගේ රෝග තත්ත්වවලට මියා ගොදුරු වෙන්න පුළුවන්. හරි කුඩා පැලනේ. ඒක නිසා හොඳින් ජලය බැස යන ලෝම සහිත පසක් අපි මේ සඳහා තෝරගන්න ඕනි. ඒ වගේම තමයි අධික සුළං වලට ලක් වෙන ස්ථානයක් තෝරගන්න එපා. එකක් තමයි ඒක පැලවලට පීඩාකාරී ආතති අවස්ථාවක් වෙනවා. අනිත් එක තමයි රෝග ව්‍යාප්ති වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ වගේ අධික සුළං නොමැති ස්ථානයක් අපි තෝරගන්නවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි කලින් භෝගයක් තිබිලානේ විශේෂයෙන් රෝගයක් පැතිරුණු ස්ථානයක් නොවෙන්න ඕනේ. නේ? ඉතින් අපි බොහෝ විට කියනවා එකම භෝගයේ දිගින් දිගටම වගා කරපු තැනක් තවානක් සඳහා තෝරගන්න ඉපා. නේ? එකම භෝගයක් හෝ එකම කුලේ භෝග. දිගින් දිගටම වගා කරපු තැනක බොහෝ විට පලිබෝධකයෝ සංස්ථාපනය වෙලා ඉන්න පුළුවන්. නේ? ඒක නිසා ඒ වගේ තැන්නම් තෝරගන්න ඉපා තවන් පාත්‍තියක් සඳහා. නේ? අපි ඒව කියන්නේ පලිබෝධකින් පහසුවෙන් ඉන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ රෝගී වගාවන් තිබුණු ස්ථානයක් එකම කුලේ භෝගේ දිගින් දිගටම වකා කරපු ස්ථානයක් තෝරගන්න එපා. ඊළඟ දේ තමයි ප්‍රවාහන පහසුකම් සහිත ස්ථානයක් වීම. එතන මේ තවන් පැල අපිට ප්‍රවාහණය කරගන්න පහසුයි මේ වගේ ස්ථානයක් අපි තෝරා ගත්තොත්. ඉතින් එහෙනම් දුවල පුතාලට පැහැදිලි ඇති කොහොමද සුදුසු ස්ථානයක් මේ තවන් පාත්‍තියකට අපි තෝරගන්නේ කියන. දැන් පොඩ්ඩක් මිදුලට බැහැලා පස්සේ බලන්න ඕනි මේ වගේ තැනක් අපේ ගෙදර ගෙවත්තේ තියෙනවද කියලා. තියෙනවනම් අන්න ඒ වගේ තැනක මේ කියපු පහසුකම් ටික තියෙනවනම් ඔබටත් පුළුවන් මේ විවේක කාලයේදී තවානක් සකස් කරන්න. එහෙනම් බලමු දුවේ පුතේ අපි කොහොමද මේකට තවන් මිශ්‍රණයක් සකස් කරලා පාත්‍ය සූදානම් කරගන්නේ කියලා. හරි. තවන් මිශ්‍රණයක් අපිට වැදගත් වෙනවා. හේතුව තමයි පස මතුපිට පාත්‍ය උඩින් අපි මේ තවන් මිශ්‍රණය දැමීමෙන් පැලවලට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. මුල් ගමන් කරන්න හොඳ මාධ්‍යයක් ලැබෙනවා. එහෙනම් අපි මොනාද මේ තවන් මාධ්‍ය සඳහා තෝරගන්නේ? ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා සරු මතුපිට පස් ටිකක්. සරු මතුපිට පස් ටිකක්, ඒ වගේම තමයි වියලලා හලාගත් ගොම හෝ කොම්පෝස්ට් ටිකක්. ඒතර මේ දෙක සමාන ප්‍රමාණ වලින් තමයි අපි ගන්න. සරු මතුපිට පස් ටිකක්, වියලලා කුඩු කරලා හලාගත් ගොම, එහෙම නැත්නම් කොම්පෝස්ට්, ওই වර්ග දෙකකින් එකක්. එකට එක මිශ්‍ර කරනවා. ඒ දෙක වෙන වෙනම හලාගෙන ඒ දෙකින් පස්සේ සමාන ප්‍රමාණයන්කින් හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ මිශ්‍ර කරගන්න දේ තමයි අපි කියන්නේ තවන් මිශ්‍රණය කියලා. හරි. ඊට පස්සේ ඊළඟ කාර්යය තමයි ඒ තවන් මිශ්‍රණය අපි සම්පූර්ණයෙන්ම අපේ පාත්‍ය උඩින් දමන්න ඕනේ. එහෙනම් අපි බලමු අපිට තවන් පාත්‍ති වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි උස්තවන් පාත්‍ති තියෙනවා, ගිල්ලූ තවන් පාත්‍ති තියෙනවා. එහෙනම් අපි බලමු උස්තවන් පාත්‍තිය කොයි වගේද, ගිල්ලූ තවන් පාත්‍තිය කොයි වගේද කියලා. හරි. උස්තවන් පාත්‍තිය ගත්තොත් එහෙම මේ පාත්‍තිය අපි ගොඩක් වෙලාවට සකස් කරන්නේ වම්බටු, මිරිස්, තක්කාලි වගේ කුඩා බීජ තියෙන භෝගපැල තවන් කරගන්න සඳහා. හරි. එතකොට මේ උස්තවන් පාත්‍තිය අපි දැන් අර කියපු වගේ ස්ථානයක අපි සකස් කරගන්නවා. හරි. එතකොට කොහොමද අපි එහෙනම් මේ තවන් පාත්‍ති උස්තවන් පාත්‍තිය ගිල්ලු තවන් පාත්‍තියක් පොදුවේ සකස් කරගන්න. නේ උස්තවන් පාත්‍ති අපිට හොඳයි නේද? වර්ෂාපතනයේ වැඩි තෙත් කලාපයට වගේ. එතකොට පාත්‍ති උස් කරලා තියෙන නිසා අතිරික්ත ජලය තවන් පාත්‍තියෙන් බැහැරට යනවා. ගිල්ලු තවන් පාත්‍තිය අපිට වඩාත් හොඳයි වියලි කලාපයට. එහෙම නැත්නම් ජල සංරක්ෂණය කරගන්න අවශ්‍ය වෙන තැන්වලට. පාත්‍තිය ගිල්ලලා තියෙන නිසා පොළොව මට්ටමට වඩා පහලින් තියෙන්නේ. ඒක නිසා ජලයේ රැස්වීමක් ජල සංරක්ෂණයක් ඒකේ සිද්ධ වෙනවා. කොයි හැටි වෙතත් මේ පාත්‍ති වර්ග දෙකම උස්තවන් පාත්‍ති හෝ ගිල්ලූ තවන් පාත්‍ති සකස් කරනකොට අපිට අනුගමනය කරන්න සිද්ධ වෙන පොදු පියවර කීපයක් තියෙනවා. එකක් තමයි අපි රෝපණ ද්‍රව්‍ය තවම් කරන්න සති 3-4කට කලින් අපි මේ තෝරගත්ත තැන තියෙනවනේ. ඒ තැනේ වල් පැලෑටි ගල් බොරුළු ඉවත් කරලා හොඳින් පස පෙරල ගන්න ඕනේ නේ. එතන අපිට අහුවේ නේද නොදිරපු ශාක කොටස් බොරළු ගල් නේද? ඒ මේ හැම පොලිතින් මේ හැම කොටසක්ම අපි පස පෙරලලා හොඳින් ඉවත් කරගන්න ඕනේ. එතකොට ඒකට හේතුව තමයි තවානේ වැඩ කටයුතු අපිට පහසු වෙනවා නේ. බීජ පැලවලට හොඳින් මූල පද්ධතිය දුවන්න පුළුවන් අර ගල් බොරළු ටික අපි අයින් කරලා දැම්මොත්. ඒ වගේම තමයි අර පස පෙරලනකොට වල් පැලෑටි වල බූගත කොටස් හිම ඉවත් වෙනවා. එතකොට අපිට තවන් පාත්තියට ඇතිවන වල් පැලෑටි වලින් වන බලපෑම අඩු කරගන්න පුළුවන්. ඊළඟ පියවර තමයි අපි පස පෙරලලා සතියකට විතර පස්සේ තව වතාවක් අපි පස පෙරලනවා. මේ වගේ අපිට පුළුවන් කීප වතාවක් පස පෙරලන්න. ඉතින් ඒකිනුත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පසේ තියෙන වල් පැලෑටි කොටස් විනාශ කරන එක. ඒ වගේම තමයි පස පෙරලනකොට අර පස යට හිටපු රෝගකාරක ජීවීන් පසට නිරාවරණය වෙලා හිරුවෙලියට ලක් වෙලා විනාශ වෙනවා. ඒක නිසා අපි මෙහිම කිහිප වරක් පස පෙරලීමක් ලක් කරනවා. ඉන්පසුව නේ ඉන්පසුව අපිට කරගන්න තියෙන්නේ පසේ කැට පොඩි කරලා හොඳට මට්ටම් කරලා පාත්‍තිය සකස් කරගන්න නේ. දැන් අපි දෙතුන් වතාවක් පස පෙරලුවා නේ. ඒක නිසා අපිට දැන් මේ පසේ කැට පොඩි කරලා ලස්සන්ට මට්ටම් කරලා අපිට අවශ්‍ය සියුම් පරිසරය ලැබෙන්න පාත්‍ති සකස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනේ උස් පාත්‍තියද අපිට ඕනේ ගිල්ලූ පාත්‍තියද? එහෙනම් ඒ පාත්‍ති සකස් කරනකොට අපි ඒ අතර මෙදින් පාත්‍ති දෙකක් අතර ජලවහනය සඳහා කාණු සකස් කරනවා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් අතිරික්ත ජලය ඉවත් කරගන්න. ඒ වගේම තමයි වර්ෂාවකදී වුණත් තවාන විනාශ වෙන එක වළකිනවා අපි මේ වගේ කාණු සකස් කරලා තිබ්බොත්. එතකොට මං ඔය කිව්වේ උස් තවන් පාත්‍තියක් හරි ගිල්ලු තවන් පාත්‍තියක් හරි සකස් කරනකොට පොදුවේ අපි අනුගමනය කරන්න ඕනි ක්‍රියාමාර්ග. එහෙනම් දුවේ පුතේ අපි බලමු අපි උස් පාත්‍ති තවානක් සකස් කරනකොට මොනවාද අපි විශේෂයෙන් අනුගමනය කරන්න ඕනි ක්‍රියාමාර්ග කියලා. දැන් ඕගලංගේ පෙළ පොතේ 82 පිටුවේ 82 පිටුවේ තියෙනවා උස්තවන් පාත්‍තියක රූප සටහනක් බලන්න. දැන් අපි ඒකේ දීලා තියෙනවා පළල. තවානි පළල මීටර 1යි. තවානි දිග අපිට මීටර 3ක් විතර දක්වා වුණත් එඩි කරන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපේ අවශ්‍යතාවය මත. තවන් පාත්‍තිය උස අපි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 15ක් විතර කියනවා. එතකොට ආයෙ මතක තියාගන්න මේ රූප සටහන අපට අතිශයින් වැදගත්. උස් තවන් පාත්‍තියක පළල මීටර 1යි. දිග මීටර 3යි. පාත්‍තිය උස මීටර සෙන්ටිමීටර 15යි. එතකොට පාත්‍ති දෙක අතරින් අපි දාන කාණුව සෙන්ටිමීටර 30යි. රවම පරතරය අපි කියනවා කාණු දෙකක් අතර සෙන්ටිමීටර 30ක්වත් ඒ කාණුවේ පරතරයේ තියෙනවා. එතකොට මේකෙන් අපිට මේ විදිහට අපි සකස් කරගත්තම අපිට මේ තවන් කටයුතු තවන් පෙළ නඩත්තු කරන්න හරි පහසුයි. ඒ වගේම තමයි සෙන්ටිමීටර 15ක් විතර උසට අපි පාත්‍ති උස් කිරීමෙන් අපිට මූල මණ්ඩලයේ වර්ධනය සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ ගැඹුරු මූල මණ්ඩලයේ වර්ධනයට හොඳටම ප්‍රමාණවත්. එතකොට මේ තවන් පාත්‍ති මතුපිට අපි සෙන්ටිමීටර 5ක් විතර පස් ටිකක් අයින් කරන්න වෙනවා. අයින් කරලා අන්නේ තවන් පාත්‍ති මතුපිට සෙන්ටිමීටර 5 අපි සම්පූර්ණයෙන්ම තවන් මිශ්‍රණයෙන් පුරවනවා. එහෙම නැත්නම් තවන් මිශ්‍රණේ අතුරනවා. ඊකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මුල් වර්ධනයේට අවශ්�ය පාංශු පරිසරයේ සුදුසු පාංශු පරිසරයේ සහ අවශ්‍ය පෝෂණය ලබා දෙන එක. දැන් ඔබට මතක ඇතිනි, තවන් මිශ්‍රණයේ අඩංගුනේ සරු මතු පිටපස් කොටස් එකකට වියලි කොම්පෝස්ට් හෝ ගොම හලාගෙන කොටස් එකක්. එතන ඒ වගේ සරු තවන් මිශ්‍රණයක් තමයි අපි මතු පිට සෙන්ටිමීටර් 5 අතුරන්නේ. ඊට පස්සේ තවන් පාත්තිවල පැති බෙමි තියෙනවනේ, අන්න ඒවා. ඊ සිරස් බෙමි අපි පොඩ්ඩක් උදැල්ල ගහලා ආනත කරනවා. ආනත කරලා හොඳට උදැල්ලෙන් අපි තද කරනවා. එහිම කරන්න හේතුව තද වර්ෂාවක් ආවොත් එහෙම මේ පැති බෙමි කඩාගෙන ගිහිල්ලා සීදිලා තවන් පැලවලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා ඔබේ පෙළපොතේ 82 පිටුව. මේ 82 පිටුවේ ඔබ බැලුවොත් එහෙම ඔබට මේ විස්තරය හොඳට රූප සටහනින් පැහැදිලිව පේනවා. ඒ වගේම ලස්සන මුද්‍රිත පින්තූරයකුත් දාලා තියෙනවා. දැන් ඔබට උස්තවන් පාත්තියක් ගැන දලා අදහසක් ඇති. ඒ වගේම පෙළපොතේ 83 වෙනි පිටුවේ තියෙනවා ගිල්ලූ තවන් පාත්තියක රූප සටහනක්. නේ? එහෙනම් අපි බලමු ගිල්ලූ තවන් පාත්තියේ විශේෂිත ලක්ෂණ මොනවාද කියලා. දුවේ පුතේ, මේ තවන් පාත්තියෙත් පළල මීටර් 1යි. හරි? මේ තවන් පාත්තියේ දිගත් මීටර් 3යි. එතකොට අපි මේ තවන් පාත්තිය සකසනකොට පස තුල අපි සෙන්ටිමීටර් 15ක් විතර ගැඹුරට පස් අයින් කරනවා. නේ? දිග මීටර් 3ක් පළල මීටර් 1ක් වන විදිහට අපි පස සෙන්ටිමීටර් 15ක් විතර ගැඹුරට හාරලා ඉවත් කරනවා. එහිම කරන්නේ මේ පාත්තියේ තෙතමනේ පවත්වාගෙන යන්න අපිට පහසුයි. මේ ගිල්ලූ පාත්තිය මේ විදිහට හාරගත්තා. ඊට පස්සේ මේ මෙහික පතුල, මේ තවන් පාත්තියේ පතුල, අපි හාරගත්ත පතුලේ පැතිස් පැති බිත්ති පතුලයි දෙකම අපි සිදුරු සහිත පොලිතීනයකින් ආවරණය කරගන්නවා. ඒ සිදුරු සහිත පොලිතීනයකින් ආවරණය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පාත්තිය තුල ජල සංරක්ෂණයක් සිදු කර ගැනීමත්, අතිරික්ත ජලය තිබ්බොත් ඒ ජලය වහනේ වීමත්. ඊට පස්සේ මේ පොලිතීනේ මතර සෙන්ටිමීටර් 10ක් විතර අපි මතු පිටපස් පුරවනවා. ඊට පස්සේ සෙන්ටිමීටර් 5ක් විතර උසට අපි දානවා තවන් මිශ්‍රණය. අර පෙර තවන් මිශ්‍රණයම තමයි. ඒතර එහෙම දෙමීමෙන් අපි කලින් කිව්වා වගේම මුල්වලට අවශ්‍ය පෝෂණය ලැබෙන එකත්, පාංශු පරිසරය හිතකර වෙන එකත් සිද්ධ වෙනවා. හරි, එහෙනම් ඔන්න අපි සකස් කරා උස්තවන් පාත්තියයි ගිල්ලූ තවන් පාත්තියයි. ඉතින් දුවේ පුතේ, අපි ඊළඟ පියවර තමයි දැන් මේ තවන් පාත්තියක කොහොමද අපි බීජ සංස්ථාපනය කරන්න කියලා. අපි සකස් කරගත්ත උස්තවන් පාත්තිය වෙන්න පුළුවන්, ගිල්ලූ තවන් පාත්තිය වෙන්න පුළුවන්. මේකේ කොහොමද අපි බීජ සංස්ථාපනය කරන්නේ? මුලින්ම අපි කරන්නේ ලෑල්ලක් අරගෙන අර මතු පිට අපි දාපු තවන් මිශ්‍රණය හොඳින් තද කරනවා. ලෑල්ලකින් තද කරලා පාත්තිය හොඳට මට්ටම් කරගන්නවා. අන්න ඒකෙන් අපිට පුළුවන් පාත්තිය සමතලා කරගන්න. ඒක අපිට බීජ දැමීමට පහසුවක් වෙනවා. ඊට පස්සේ අපි ගන්නවා රීප පටියක්. කුඩා රීප පටියක් අරගෙන ඒකේ පළල අඩු පැත්ත තවන් පාත්තිය හරස් අතර තියලා අපි ඇලි සකස් කරනවා. හරි? එතකොට පළල අඩු පැත්තෙන් අපි ඇලි සකස් කරනකොට ඒ බීජවලට අවශ්‍ය ගැඹුරට තමයි අපි ඇලි සකස් කරගන්නේ. හරි, බීජවල ඊතර බීජ ටිකක් ගැඹුරින් ගිල්වන්න වෙනව නම් අපිට ටිකක් ගැඹුරට ඇලිය සකසන්න වෙයි. කුඩා බීජ නම් අපි කුඩා ඇලියක් තමයි සකස් කරන්නේ. එතකොට ඇලි දෙකක් අතර දුරයි මේ ඇලියේ ගැඹුරයි තීරණය වෙන්නේ බීජ වර්ගයේ මත. දැන් විශේෂයෙන් අපි කියන්නේ විශාල බීජ සඳහා අපි ටිකක් ගැඹුරට ඇලි සකස් කරනවා. කුඩා බීජ සඳහා අපි අඩු ගැඹුරට ඇලි සකස් කරනවා. එතකොට එහෙම තමයි අපි බීජේ විශාලත්වය අනුව තමයි මේක තීරණය කරන්නේ. ඊළඟ පියවර තමයි අපි මේ සකස් කරගත් ඇලි දිගේ බීජ දමන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට අපේ ඇඟිලි තුඩු පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ඇලිය දිගේ ඒකාකාරව නේ හැකිතරම් තුනීවට බීජ වැටෙන විදිහට අපි බීජ යෙදීම කරන්න ඕනේ. නේ, ආයෙත් මං කියනවා බීජ පේලිය අපි දාන්නේ අර ඇලිය දිගේ ඒකාකාරව විසිරුවා හරින විදිහට. ඒ වගේම තුනීවට බීජ විසිරුවා හරින්නත් ඕනේ. එහෙම කරොත් අපිට පුළුවන් සුදුසු පැල ඝනත්වයක් තවානේ පවත්වා ගන්න. ඉන්පස්සේ අපි කරන්නේ ජීවාණුහරණය කරගත්ත තවන් මිශ්‍රණයකින් අර බීජ දමපු ඇලි වසා දැමීම. එතකොට අපිට පුළුවන් එමගින් ප්‍රරෝහණයට අවශ්‍ය උෂ්ණත්වය සපයන එකයි බීජ සහ පස අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න. එහෙනම් ඔන්න අපි බීජ තැම්පත් කරා. ඊළඟට අපි කරන්නේ මල් බාල්දියක් ආධාරයෙන් මේ තවාණට අවශ්‍ය ජලයේ යෙදීම. ඒතර ඒ සඳහා අපිට සිදුරු කුඩා මල් බාල්දියක් භාවිතා කරන්න පුළුවන්. එතකොට එමගින් අපේ බීජ ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනේ ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ දැන් ඕගොල්ලන් ඔන්න සකස් කරගත්ත තවන් පාත්තියේ බීජ තැම්පත් කරා. එහෙනම් අපේ ඔන්න ප්‍රධාන පියවර ටික ඉවරයි. එතකොට දැන් ඔය අපි කිව්වේ පාත්ති තවානකනේ නේ. පාත්ති තවානක් සකස් කරනකොට කොහොමද ස්ථානීය තෝරගන්නේ? කොහොමද අපි පාත්ති පසව සකස් කරගන්නේ? ඊට පස්සේ කොහොමද අපි තවන් මිශ්‍රණය සකස් කරගන්නේ? ඊළඟට කොහොමද පස මතුපිට අපි බීජ උස්පාත්තිය හෝ ගිල්ලු පාත්තිය සකස් කරගන්නේ? ඉන් පස්සේ අපි කොහොමද බීජ දමන්නේ? නේ ඔන්න ඔය පියවර ටික අපි අනුගමනය කරේ පාත්ති සවන් සඳහා. එහෙනම් තවත් තවන් වර්ගයක් තියෙනවා. ඔබගේ පෙළ පොතේ 80 පිටුවේ බලන්න ඒ තවන් වර්ගීකරණේ දීලා තියෙනවා. මේ තවන් පාත්ති වලට අමතරව දුවේ පුතේ අපිට තවත් තවන් වර්ගයක් අහුවෙනවා නොරිදෝකෝ තවාන කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේකට කුට්ටි තවාන කියලා. එතකොට මේ නොරිදෝකෝ තවාන හරි විශේෂයි. අපි මේකෙදි පැල වෙන් කරගන්නේ පස් කුට්ටියකුත් එක්ක. ඒ කියන්නේ මූල මණ්ඩලයට හානියක් නොවෙන්න දැන් තවාන පාත්‍ති තවානකින් අපි උදුර ගන්නකොට මූල මණ්ඩලයට හානි වෙනවනි ගැලවෙනකොට. නමුත් මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මූල මණ්ඩලයට හානියක් නොවෙන්න පස් කුට්ටියත් එක්කම පැල වෙන් කර ගැනීමක් සිද්ධ කරගන්නවා. ඒක නිසා මේ පැලවලට දැනෙන පීඩාව හරිම අඩුයි. ඉතින් අපිට පුළුවන් තක්කාලි, බටු, ගෝවා, මිරිස් වගේ කුඩා බීජ වර්ගවලටත් මේ නොරිඩෝකෝ තවාන පාවිච්චි කරන්න. ඒ වගේම තමයි විශාල පත්‍ර වර්ග ඵලයක් තියෙන වට්ටක්කා, කරවිල නේද? ඊට පස්සේ දඹල වගේ භෝගවලට මේ විදිහට කුට්ටි තවාන පාවිච්චි කරන්න පුළුවන්. හරි? එතකොට අපි බලමු කොහොමද මේ කුට්ටි තවානක් සකස් කරගන්න කියලා. එහෙම නැත්නම් නොරිදෝකෝ තවාන කොහොමද සකස් කරන්න කියලා. පළවෙනි පීවර තමයි අපි මේ තවන් දැමීමට සූදානම් වන ස්ථානයේ අපි උදළු ගාලා මතු පිට තියෙන වල් පැලෑටි ඉවත් කරලා සමතලා කරගන්න. එතකොට අපිට පුළුවන් එතනින් තවන් පැල පහසුවෙන් කුටි වෙන් කරගන්න. ඊට පස්සේ අපි ගන්නවා සෙන්ටිමීටර් 5ක් උස, සෙන්ටිමීටර් 30ක් දිග, 35ක් පළල තියෙන ලී කුටි අරගෙන, නේ ලී කෑලි අරගෙන අපි රාමුවක් සකස් කරගන්නවා. නේ සෙන්ටිමීටර් 35ේ 35ක් දිග තියෙන සෙන්ටිමීටර් 5ක් උස ලී කෝටු දෙකකුත්, සෙන්ටිමීටර් 30ක් දිග සෙන්ටිමීටර් 5ක් උස ලී කෝටු දෙකකුත්. අපි අරගෙන අපි රීපපටි අරගෙන රාමුවක් සකස් කරගන්නවා. එතකොට මේ රාමුව අපි තුල තමයි මාධ්‍ය සකස් කරලා පුරවගන්නේ. ඒතර මාධ්‍ය රඳව ගන්න අපිට මේ වගේ රාමුවක් වැදගත් වෙනවා. ඊළඟට අපි අර සකස් කරගත්ත බිමේ මතු පිට තුනී වැලි තට්ටුවක් හරි 10ය තට්ටියක් හරි අතුරනවා. එතකොට 10ය අඩක් පිලුස්සලා ගන්න එක වඩාත් හොඳයි. එහෙම අපි වැලි හරි 10ය හරි දාන්නේ අපිට පහසුවෙන් කුට්ටි බිමින් වෙන් කරගන්න පුළුවන් නිසා. ඊළඟට අපි කරන්නේ ජීවාණු හරණය කරගත්ත තවන් මිශ්‍රණයට ජලයේ යොදලා හොඳට බදාමයක් වගේ අනනවා. අනලා අර සකස් කරගත්ත රාමුව බිමේ තියලා ඒක අපි අර මිශ්‍රණයෙන් පුරව ගන්නවා. හරි? එතකොට ඒ වගේ අර රාමුව සම්පූර්ණයෙන්ම පිරෙන්න අපි මිශ්‍රණයෙන් පුරව ගන්නවා. එතකොට අපිට පුළුවන් මේ පැලවල වර්ධනයට අවශ්‍ය තත්ත්ව නේද මෙතනින් ලබා දෙන්න. ඒ වගේම අර තෙත ගතිය නිසා කුට්ටි කැපීම පහසු වෙනවා. ඊට පස්සේ මේ වගේ රාමු අර මිශ්‍රණයෙන් පුරවගෙන මේක අපි ගෝණු වලින් හරි පිදුරු වලින් හරි පැය දෙක තුනක් වහලා තියෙනවා. එහෙම කරන්නේ මේකේ අතිරික්ත ජලය තිබ්බොත් ඉවත් වෙලා යන්න. ඊළඟට මුවහත් පිහිතලයක් ආධාරයෙන් අපි දැන් මේකේ කුට්ටි කපනවා. ඒ කුට්ටි අපි සෙන්ටිමීටර් 5x5 කුට්ටි තමයි කපන්නේ. ඒතර දිගත් සෙන්ටිමීටර් 5යි, පළලත් සෙන්ටිමීටර් 5යි. අපි ගත්තේ සෙන්ටිමීටර් 5ක් කුස රාමුවක්. ඒක නිසා අපිට එනවා සෙන්ටිමීටර් 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 තියෙන කුට්ටි. හරි? එතකොට අපිට මේ කුට්ටි මේ වගේ තෙත අවස්ථාවකදී කැපීමෙන් අපිට වෙන් කරගන්න පහසුයි. ඊළඟට අපි කරන්නේ මේ හැම කුට්ටියක් මැදම කුඩා සිදුරක් සකස් කරලා අපිට අවශ්‍ය බීජ වර්ගයේ තැම්පත් කරනවා. තැම්පත් කරලා ඊළඟ එක තමයි අපි තෙත ගෝණියකින් හරි එහෙම නැත්නම් තෙත පිදුරු වලින් හරි මේක වහනවා. වහලා හොඳින් මල් බාල්දියක් ආධාරයෙන් ජල සම්පාදනය කරනවා. පැහැදිලි? එතකොට මේ විදිහට අපි නේද කුට්ටි තවානක් සකස් කරගන්නවා. දින කිහිපයක් යනකොට බීජ ප්‍රරෝහණය වෙනකොට අපි අර මතු පිටින් දාපු තෙත ගෝණිය හරි එහෙම නැත්නම් පිදුරු ටික හරි අපි ඉවත් කරලා දානවා. එතකොට බීජ වර්ධනය වෙලා අර කුට්ටිය තුල තියෙනවා. ඒතර නිසි වයසට පැමිණුණාට පස්සේ අපිට ඒ කුට්ටියත් එක්කම පැලවෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ කුට්ටි තවානකින් ගන්න පැල හරි පහසුයි අපිට ප්‍රවාහණය කරන්න. ප්‍රවාහණයේදී ඒ පැලවලට සිදුවෙන හානිය ගොඩක් අඩුයි. එහෙනම් දුවේ පුතේ අපි බලමු තවත් තවන් වර්ගයක් තියෙනවා. ඒ තමයි බඳුන් තවන්. දැන් ඕගලන්ගේ ගෙදර දැකලා ඇති අම්මලා ගෙදර ඉවත් නේද මිරිස් කරලා කඩනකොට වැටෙන ඇට ටික නේ. එහෙම නැත්නම් ඉවත් කරන මොනවා හරි ඇට තිබ්බොත් ඔය ළඟ තියෙන මල් පෝච්චියකට නේද මොකක් හරි ප්ලාස්ටික් කැඩිච්ච බේසමකට බාල්දියකට දාලා තියෙනවා. ඒතර ඒව පැලවෙනවා. ඒ පැලවිලා එතනින් ඒ ගන්න පැල කීපේ අරගෙන ගිහිල්ලා සුදුසු තැනක වගා කරනවා. ඉතින් මේ තමයි බඳුන් තවන් නේ. ඉතින් මේ සඳහා අපිට ටිකක් කල්පවතින නේද මල් පෝච්චි සිමෙන්ති පෝච්චි වගේ ඒ වගේ බඳුන් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් తాවකාලික ඉවත් කරන බඳුන් භාවිතා කරන්නත් පුළුවන්. දැන් ඔයගලන් දැකලා ඇති කිරිහට්ටි නේ. හිස් කිරිහට්ටි තියෙන්නේ. ඊට පස්සේ පොල් කටු. පොල් එල්ලට පස් ටිකක් පුරවලා නේ. ඊළඟට හිස් යෝගට් කෝප්ප අයිස්ක්‍රීම් බඳුන්. ඊළඟට කඩදාසි වලින් සකස් කර ගන්න බඳුන් නේ. ඊට පස්සේ කෙසෙල් පට්ට බඳුන් වගේ මේ පරිසර හිතකාමී බඳුන් නේද. එහෙම නැත්නම් සිමෙන්ති පෝච්චි, ප්ලාස්ටික් පෝච්චි, පොලිතීන් බඳුන්. ඒතර මේ වගේ විවිධාකාර බඳුන් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒතර මේ වගේ අපි මේ අපිට අවශ්‍ය කුඩා බීජ ප්‍රමාණයක් අපි තවන් දැමීම සිද්ධ කරනවා. ඒතර හැබැයි පුතේ මතක තියාගන්න මහා පරිමාණ වගාවකදී නම් අපිට මේ බඳුන් තවන් එච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එතකොට අපිට මේ කුඩා වගාවකදී අපේ ගෙවත්ටි වගා කරන කුඩා වගාවකදී අපිට මේ ඉවතලන බඳුනකින් අපිට පුළුවන් බීජ තවන් කරන්න. හරි? එතකොට මේකේ අපිට විශේෂ වාසියක් තමයි බිම් මිඩකඩක් නැති කෙනෙකුටනේ. බිමක් පාවිච්චි කරන්න බැරි මේ නාගරික කෙනෙකුට උනත් මේ තවානක් භාවිතා කරලා ඒගොල්ලන්ට අවශ්‍ය බීජ සකස් පැල සකස් කරගන්න පුළුවන්. හරි? එතකොට අපි නිකන් සරලව බලමු කොහොමද මේ බඳුන් තවානක් සකසනකොට පියවර කියලා. පළවෙනි එක තමයි අපි තෝරගන්න බඳුනේ අපි පතුලේ තියෙන නේද පතුලේ සිදුරු තියෙනවනම් අවශ්‍ය සිදුරු ප්‍රමාණය තියාගන්නවා. සිදුරු නැත්තම් අපි සිදුරු කිහිපයක් සකස් කරගන්නවා. අපිට අවශ්‍ය නම් පතුලට අමතරව පැතිබිත්ති වලත් සිදුරු කිහිපයක් අපි සකස් කරගන්නවා. එහෙම කරන්නේ ඇයි මේකේ මේ බඳුනේ අතිරික්ත ජලය තිබ්බොත් එහෙම ඉව බැහැලා ඉවත් වෙන්න ඕනේ. නැත්තම් ජලය වැඩි වෙලා මුල් කුණු වෙන්න එහෙම පුළුවන්. ඊළඟ එක තමයි අපි මේ සකස් කරගත්ත බඳුනේ තවන් මිශ්‍රණේ පුරවන්න ඕනේ. ඒ පුරවනකොට සම්පූර්ණයෙන්ම අපි පුරවන්නේ නැහැ. අපිට පුළුවන් නේද මතු පිට අර මුදුනේ ඉඳලා සෙන්ටිමීටර් දෙකක් වගේ ඉඩකඩක් ඉතුරු කරන්න. ඉතිරි කරලා ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම තෙත් කරපු තවන් මිශ්‍රණයකින් පුරව ගන්න. ඇයි අපි මෙහෙම කුඩා ඉඩක් අපි ඉතුරු කරන්නේ සෙන්ටිමීටර් දෙකක් වගේ ඉඩක්? හේතුව තමයි අපි මේක සම්පූර්ණයෙන්ම කට මුලටම පිරෙව්වොත් අපි ජල සම්පාදනය කරනකොට මේ තවන් මිශ්‍රණය ඉවත් වෙලා යන්න පුළුවන්. බීජ සේදිලා යන්න පුළුවන්. ඒක නිසා අපි මතු පිටින් සෙන්ටිමීටර් දෙකක් විතර තවන් මිශ්‍රණය නොදා ඉතිරි කරගන්න. ඊට පස්සේ කුඩා බඳුන් වල නම් අපිට බීජ ටිකක් අඩුවෙන් දාන්න පුළුවන්. හැබැයි කට පළල් නම් අපිට පුළුවන් විශාල ටිකක් වැඩිපුර බීජ ප්‍රමාණයක් මේක දාන්න. එතකොට අපි කරන්නේ බීජ අවශ්‍ය ප්‍රමාණයේ මතු පිට තැම්පත් කරලා තවන් මිශ්‍රණයකින් ස්වල්පයක් වහන එක. ඊට පස්සේ අපිට විශේෂ වසුණක් යොදන්න අවශ්‍යත් නැහැ. අපිට පුළුවන් මතු පිටින් ජලයේ ඉසීමක් කරන්න. එතකොට ඒ සඳහා ඉතින් කුඩා මල් බාල්දියක් හරි සග නේද කුඩා සිදුරු සහිත දෙයක් අපිට භාවිතා කරලා මේ බඳුන් වලට ජල සම්පාදනය කරන්න පුළුවන්. හරි? ඕගොල්ලන්ගේ 86 පිටුවේ බලන්න මේ විදිහට සකස් කරගත්ත බඳුන් තවන් වල රූප සටහන් දීලා තියෙනවා. හරි? ඊළඟ අවසන් තවන් වර්ගය තමයි තවන් තෙටි. මේක හරි ජනප්‍රියයි නිර්පාංශ වගාවේදී. මේ පස්රහිතව භෝග වගා කරනකොට මේ තැටි තවාන හරිම ප්‍රසිද්ධයි. එතකොට මේකදී අපි ගොඩක් වෙලාවට මේ තැටි තවන් අපිට ප්ලාස්ටික් තැටි තවන් විලඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට මේ තැටි තවන් අපි පුරවන්න පාවිච්චි කරන්නේ මේ බොහෝ වෙලාවට කොහුබත්. තෙත කොහුබත් තමයි බොහෝ වෙලාවට අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි ඉස්සල්ලාම මේක මේ තවන් තැටි හරි විශේෂයි කියන්නේ මේක අපිට වාර කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ නැවත අපිට කීප වතාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා එකසරේ මිලදී ගත්තම අපිට පහසුයි මේ තැටිය. මේ විශාල පැල ප්‍රමාණයක් එක තැනක හදා ගන්න පුළුවන්. තැනින් තැනට ගෙනියන්න පුළුවන්. මේ වගේ වාසි මේකේ තියෙනවා. අපි කරන්නේ මේකේ ඉස්සල්ලාම මේ තවන් මිශ්‍රණය අපි පැත්තක තියාගෙන හොඳට තෙත් කරගන්නවා. තෙත් කරලා ඊට පස්සේ තවන් තැටිවල සිදුරු තියෙනවා. මේ රවුන්ඩ් රවුන්ඩ් සිදුරු තියෙනවා. මේ සිදුරු හරහා යන්න අපි දානවා කුඩා පොලිතින් පටියක්. කුඩා පොලිතින් පටියක් දානවා. එහෙම නැත්නම් මේ සිදුරු හරහා යන්න අපි දානවා කිහිල් පරණ. දාලා ඒ සිදුරු ඊට පස්සේ අපි අපේ තවන් මිශ්‍රණයෙන් අපි පුරව ගන්නවා. අපි කොහොමවත් ගන්නව නම් එහෙමයි, නැත්නම් තවන් මිශ්‍රණය ගන්නව නම් එහෙමයි, අපි ඒකෙදි පුරවනවා. පුරවල ඉවර වෙලා ඒ මේ හැම සිදුරක් මැදම අපිට අවශ්‍ය බීජ වර්ගය අපි තැම්පත් කරනවා. තැම්පත් කරලා ඊළඟට අපිට තියෙන්නේ බීජ ටික වහලා ඉවර වෙලා මේක ජල සම්පාදනය කරන්න. එතකොට මේ විදිහට ගියාම නේද පැලේ වර්ධනය වෙනවා. වර්ධනය වුණාට පස්සේ අපිට පුළුවන් අර දෙපැත්තෙන් තියෙන පොලිතීන් පටි උස්සලා මිශ්‍රණයත් එක්කම පැලේ පිටතට ගන්න. එතකොට බොහෝ වෙලාවට නිර්පාෂු වගාවෙදිත් මේක භාවිතා කරනවා. ඒ වගේම තමයි මිලාදික බීජ තවම් කරනකොට අපිට මේක භාවිතා කරන්න පුළුවන්. දැන් ඔගලන් බෙල් පෙපර් වගේ සලාද පිපිඤ්ඤා වගේ නේද මිලාදික බීජ වර්ග භාවිතා කරනකොට මේ වගේ පුළුවන් ඕගලන්ට තැටි තවානක් පාවිච්චි කරන්න. හරි, එතකොට ඔන්න පුතේ අපි කතා කරා ප්‍රධාන තවන් වර්ග ටික ගැන. පාත්ති තවන් නේද, ඊට පස්සේ නොරිදෝකෝ හේවත් කුට්ටි තවන්, බඳුන් තවන් සහ තැටි තවන්. ඊළඟට අපි බලමු කොහොමද තවානක් ජීවානුවරණය කරන්න කියලා. විශේෂයෙන් අපි මේ ජීවානුවරණය ගැන කියන්නේ පාත්ති තවන්. හරි, පාත්ති තවානක ඉන්න රෝගකාරක එහෙම නැත්නම් ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා තමයි අපි මේ තවාන ජීවානුහරණය කරන්නේ. ඉතින් මේ සඳහා අපිට ක්‍රම කීපයක් තියෙනවා. අපිට පුළුවන් සූර්ය තාපයට ලක් කරලා ජීවානුහරණය කරන්න. එහෙම නැත්නම් තවාන පිලිසීම ලක් කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් උණුජල ප්‍රතික්‍රමයක් සිදු කරන්න. එහෙමත් නැත්නම් අපිට දිලීර නාශක වගේ රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් අපි බලමු සූර්ය තාපය මගින් ජීවානුහරණය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි සකස් කරගත්ත තවන් පාත්තිය හොඳින් ජලයෙන් තෙත් කරනවා. මල් බාල්දියක් ආධාරයෙන් හොඳින් ජලය තෙත් කරලා නේද ජීවානුහරණයට අවශ්‍ය ජල වාෂ්ප නිපදවා ගන්න මේක වැදගත් වෙනවා. ඊට පස්සේ විනිවිද පෙනෙන ටිකක් ඝනකම් පොලිතීනියක් අරගෙන මුළු තවන් පාත්තියම ඒකින් ආවරණය කරනවා. ආවරණය කරලා පැති බිත්තිත් අපි තෙතපස් දාලා වහනවා, මේක සීල් කරනවා. එතකොට අර ඇතුළට එන සූර්යාලෝකය මොකද වෙන්නේ, මේක තුල රැඳිලා නේද අර ජල වාෂ්ප පිටතර යන එක වළකිනවා. ඊළඟට අපි නේද සති දෙකක් විතර මේ විදිහට සූර්ය තාපයට ලක් කරලා තියෙනවා. විතර සති දෙකක් විතර මෙහිම ලක් කරලා තිබ්බම ජීවාණුහරණයට ලක් වෙනවා. ඉතින් මේක තමයි පරිසරීතකාමී ක්‍රමයක්. නේ පරිසරීතකාමී තවන් ජීවාණුහරණ ක්‍රමයක් තමයි සූර්ය තාපය මගින් ජීවාණුහරණය. අපි කිව්වොත් පිලිසීම මගින් ජීවාණුහරණයේදී අපි ඒත් මොකද කරන්නේ, උස්තවන් පාත්තියේ මේක වඩාත් ගැළපෙනවා. මතු පිටින් අපි පෙර වගේම තවන් පාත්තිය තෙත් කරනවා. ඊට පස්සේ සෙන්ටිමීටර 10ක් විතර ගැඹුරින් අපි අලගිඩියක් අර්ථාපල අලයක් ගිල්ලනවා, මේක ජීවාණුහරණේ උනාද නැද්ද කියලා බලන්න. ඊට පස්සේ තවන් පාත්තිය මතු පිටින් අපි දානවා පිදුරු තට්ටුවක්. ඉන්නවද 10 යතට්ටුවක්. පිදුරු තට්ටුවක් 10 යතට්ටුවක් මේ විදිහට තට්ටු කීපයක් දානවා. එතකොට මේ පහසුවෙන් ගිනි ඇවිලින සුළු ද්‍රව්‍ය නිසා ගිනි ගැනීමට ලක් වෙනවා. ඊට පස්සේ සුළං හමා යන දිශාවේ කෙළවරම අපි ගිනි තැබීම ආරම්භ කරනවා. ඒතර සුළං හමාගෙන යන්නේ මේ පැත්තට. මේ පැත්තේ කෙළවරේ ඉඳලා තමයි අපි ගිනි තැබීම කරන්නේ. එතකොට වේගෙන් ගිනි ගන්නෙ නෑ, තවන් පාත්තිය සෙමින් සෙමින් ගිනි දැල්වීමෙන් මේ පැත්තේ කෙළවරට එනවා. නොපිලිස්සුණු කොටස් තිබ්බොත් අපි තවාණින් ඉවත් කරනවා නේද. නොපිලිසුණු කොටස් අපි තවාණි තියන්නේ, අපිට ඒක බීජ තැම්පත් කරන්න අපහසුයක් වෙනවා. ඊට පස්සේ නේද අර අර්ථාපල්ලලේ අරන් බලනවා මේක තැඹිලාද කියලා. ඒක තැඹිලා නම් ඒකේ තීරුම මේ පාත්‍ය හොඳින් ජීවාණුහරණය වුණා කියලා. එහෙම නොවේ නම් අපි නැවත පෙර පරිදිම අපි ජීවාණුහරණයට ලක් කරන්න ඕනි පිලිසීමෙන්. මේක ඉතින් හොඳයි, නමුත් අපි කියන්නේ පරිසර හිතකාමී ක්‍රමයක් නම් නෙවෙයි. හරි, දැන් අපි සූරතාපින් ජීවාණුහරණයට ලක් කරනකොට හිතකර ශුද්ධ ජීවීන් විනාශ වෙන්නේ නැහැ. ඒගොල්ලන් ඉතිරි වෙනවා. රෝගකාරීන් තමයි විනාශ වෙන්නේ. හැබැයි අපි පිලිසීමෙන් ජීවාණුහරණය කළොත් හිතකර ශුද්ධ ජීවීන් පවා විනාශයට, හිතකර ජීවිනුත් විනාශයට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට තියෙන්නේ උණු ජලයේ තවන් පාති මත විසිරුවා හැරීමෙන් ප්‍රතිකර්ම කිරීම. එතකොට මේකත් අපි කියනවා තවන් ජීවාණුහරණය කරන ක්‍රමයක්, උණු ජල ප්‍රතිකර්මය. අවසන් ක්‍රමේ තමයි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ජීවාණුහරණය කිරීම. එතකොට මේ සඳහා අපිට බොහෝ විට යොදාගන්නේ වෙළඳපළේ තියෙන දිලීර නාශක වර්ග. එතකොට මේ දිලීර නාශකය අපේ ටැංකියට මිශ්‍ර කරලා අර සකස් කරගත්ත තවන් පාත්තියට ඉසීම සිද්ධ කරන්න පුළුවන්. හරි, එතකොට එහෙම දිලීර නාශක වර්ගයක් එක් කරාට පස්සේ දින කීපයක් ගියාම තමයි අපි බීජ තැන්පත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඔන්න දුවේ පුතේ, අපි දැන් දන්නවා කොහොමද තවන් පාත්‍ති ජීවාණුහරණය කරන්න කියලා. ඉතින් අපිට තියෙන තවන නඩත්තු කරන්න. මේ තවනේ නඩත්තු කටයුතු වලදී අපිට පහත ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි වසුන් සපයනවා, අනවශ්‍ය විට වසුන ඉවත් කරන්න පුළුවන්. සෙවන සපයන්න ඕනේ. පොහොරේ දීමනේ, ජල සම්පාදනය, පැල දැඩි කිරීම, වල් මර්ධනය කරන එක, රෝග සහ පලිබෝධ පාලනය කරන එක, ඒ වගේම තමයි පැල ගලවෙන එක. මෙන්න මේ කටයුතු තමයි අපි නඩත්තු කටයුතු වලදී සිදු කරන්නේ. එතකොට ජල සම්පාදනයේදී අපි කියන්නේ අනවශ්‍ය තරම් ජල සම්පාදනය කරන්න එපා නේද? ලැබෙන වර්ෂාපතනය පසේ තෙතමන තත්ත්වයේ අනුව සලකා බලලා ජල සම්පාදනය සිදු කරන්න ඕනේ. වැඩිපුර ජලය රැඳෙන්න ඉඩ තියන්න එපා. තවන් පාත්තිවල කාණු ගැඹුරු කරලා මේ අතිරික්ත ජලය ඉවත් කරලා තියන්න. හරි, එතකොට තද සූර්යාලෝකයෙන්, තද වර්ෂාවෙන් ආවරණය කරන්න අපි වසුන් සපයනවා. එතකොට ඒ අවශ්‍ය ඒ තත්ත්වවලදී අපි සුදුසු ආකාරයේ වසුණක් සකස් කරනවා. අනිත් අවස්ථාවලදී අපි වසුණ ඉවත් කරනවා. හරි, ඉතින් ඔන්න ඔහොමයි දුවේ පුතේ අපි මේ තවන් පැල නඩත්තු කටයුතු සිදු කරන්නේ. හරි, එහෙනම් අද දින අපේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා. ඉතින් එහෙනම් පසුගිය ප්‍රශ්න පත්‍රයත් විමසලා බලලා ඔබ අවශ්‍ය තොරතුරු රැස් කරගන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක් වේවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ කෘෂිහා ආහාර තාක්ෂණය 10 ශ්‍රේණියේ දුවදරුවන්ට පාඩම කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යමහා විද්‍යාලයේ භාග්‍යා නිශ්ශංක ගුරු මෑණියන්.